ඉපදී දැන් දුක ගැන කතා කරද්දි කියනවා ජාතිපි දුක්ඛා නේද? මොකද්ද ජාතිපි දුක්ඛා කියන්නේ? ඉපදීම දුකයි. මරණම්පි දුක්ඛා කියනවා නේද? එහෙනම් මොකද්ද? මරණය දුකයි. දැන් ඒව ඇත්තටම දුකද කියලා කොහොමද දන්නේ? තමන් ඉපදුනා මතකද? නැහැ. මැරෙන හැටි දැකලා තියෙනවද? තමන්. අනුන්නේ නැහැ. තාමත් දැකලා නැහැ නේද? කලින් ජීවිතයක හරි මැරුණ හැටි මතක නැහැ නේ? මේ ජීවිතේ ඉපදුන හැටිත් මතක නැහැ. එහෙනම් ඇයි ඉපදීම දුකයි මරණය දුකයි කියන්නේ? ඈ? අහලා තියෙන. බුදුදහම කියන්නේ අහලා දැනගන්න එක නෙමෙයි අත්දකින්න. නේද? දකින්න අත්දකින්න ඕන දෙයක්. ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඔව්. කෙනෙක් කියා දුන්නට අපි නිවන් දකින්නේ නැහැ. තමන් ඕක දැක්කොත් තමයි අවබෝධ කරගන්නේ. නේද? අහලා තිබුණා කියලා පිළි අරන් හරියන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂව දැනෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ ඒකයි. ආයි අහපු කතාවක් නෙවෙයි එතකොට. ආ මං අහපු හින්දා ඒක දුකයි කියලා හරියන්නේ නේද? දුක අවබෝධ කරනා දුක පිරිසිඳ දකින්නවා කියන්නේ Taman එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඈ? ඔව් ඒක තමයි. දැන් කොහොමද ඉපදීම දුකයි කියන්නේ මැරෙන්න දුකයි කියන්නේ? ඔය දෙකම මතක නැහැ. එකක් මතක නැහැ අනිත් එක අත්දැකලා නැහැ. එහෙනම් ඇයි මේ දෙක දුකයි කියලා කියන්නේ? ඒතර දුක අවබෝධ කරලාද එහෙම වුණා? ඊළඟට අපිට පුළුවන් ද ඔක අවබෝධ කරගන්න? එක්කෝ මැරෙනකන් ඉන්න වෙනවා, මැරෙන හැටි අවබෝධ කරගන්න. ඈ? උපදින එක දැන් ගන්න බෑ. ඒක මතක නැහැ. කොහොමද අවබෝධ කරන්නේ වදුකයි කියලා? අවබෝධ කරන්න බැරි දෙයක් බුදුහාමුදුරෝ දේශනා කරනවද? නැහැ. එන අපි හිතාගෙන ඉන්න එකයි වැරද්ද තියෙන්නේ. ඔව් ඒක තමන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන. තමන්ම අත්දකින්න. නේද? ඉතින් දැන් දුක අවබෝධ කරගන්න බෑ. ජාතිපි දුක්ඛා කියන එක දැනගන්න කියන්නේ ඒක වෙලා ඉවරයි. මරණම්පි දුක්ඛා අවබෝධ කරගන්න හිටියොත් මැරෙනවා. ඒකට නිවන් දකින්නේ කවුද? රහත් වෙන්නේ කවුද? මැරෙන්න කලින්නේ රහත් වෙන්න ඕනේ. ඉතින් මැරෙන හැටි අත්දකින්න කියොත් කොහොමද අවබෝධ කරගන්නේ? අපි හිතාගෙන ඉන්න දෙයට වඩා වෙනස් දෙයක් ඔය කියන්නේ. ජාති. ජාති කියන්නේ මොනවාද? ඉපදීම කිව්වහම අපිට මතක් වෙන්නේ අර මෞපුසෙන් ඉපදීමනේ. එහෙමනේ. හට ගැනීම මොනවා හරි හට ගන්න ස්වභාවයේ ජාති. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන ජාති කියන්නේ ජාති ඉපදීම සංජාති විශේෂයෙන් හට ගැනීම. ජාති සංජාති ඔක්කාන්ති පරිනිබ්බන්ති හැම එක එක වචන දෙනවා. කන්දානං පාතු බාවෝ කියන්නේ ස්තන්දයන්ගේ පහළ වීම නේද? කන්දානම් පාතු බාවු. ආයතනානම් පටිලාබු. ආයතනයන් ලැබීම. ආයතන කියන්නේ මොනවාද? ඇහැ කන නාසය කියලා හඳුනන දේ. ඒ ආයතනයන්ගේ පටිලාබේ. ආයතන ලැබීම, පහළ වීම. ඒත් ආයතනයන්ගේ පහළ වීමට කියනවා ජාති කියලා. පැහැදිලි? ආයතනානම් පටිලාබු. අයන් උච්චති ජාති. මෙන්න මේකයි ජාති. ආයතනයන්ගේ පහළ වීමක් තියනවා නම් ඕක ජාති. ආයතන කියන්නේ මොනවාද? ඇහැ කන නාසය දිව ශරීරය. නේද? මනසත් ගන්න. ඈ ඔය හය. ආයතන හය කොහේ හරි හට ගන්නවා නම් ඒකට කියනවා ජාති. නැත්නම් ඉපදී. පැහැදිලිද? ආයතන හය කොහේ හරි හට ගන්නවා නම් ඒකට කියනවා ජාති. ඊළඟට කන්දානම් පාතු බාවු. ඒ කියන්නේ මොකක්ද? ස්කන්ධයන්ගේ පහළ වීම. ස්කන්ධයන්ගේ පහළ වීම. කන්දානම් පාතු බාවු. ස්කන්ධයන් කියන්නේ මොනවද? කීයක් දන්නවද ස්කන්ධ? ඈ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහට නේද ස්කන්ධ පහ කියන්නේ? ඈ? ඔය තමයි උපාදාන. පංච උපාදාන ස්කන්ධ කියන්නේ ඔය පහට. එතකොට ඔය ස්කන්ධ පහේ පහළ වීමක් තියෙනවා නම් කන්දානං පාතු බව. ඕකටත් තියෙනවා ජාති. පැහැදිලි? එතකොට දැන් අර මෞකුසෙන් ඉපදීමටම යන්න එපා. කොහේ හරි ආයතන ටික පහළ වෙනවද ඔකට කියනවා ජාති. නැත්නම් ඉපදීම හටගෙන. ඈ කොහේ හරි ස්කන්ධ පහ පහළ වෙනවද ඒකට කියනවා ජාති. පහළ වෙනවා හරි හට ගන්නවා හරි කියන්නේ අපි කලින් තිබුණේ ඔන්න දැන් අලුතෙන් ඇති වුණා නේද? ඔකට නේද ඉපදුණා කියන්නේ. ඊට කලින් තිබුණේ දැන් හටගත්තා. ඔකට නේද ඉපදුණා කියන්නේ. ඔක තමයි ජාති. මොනවද ඉපදුනේ? ස්කන්ධයන් ටික. කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එහෙම නැත්නම් ආයතන ටික. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? දැන් ඔය ටික පෙර නොතිබිලා කොහේ හරි හටගත්තා නම් ඒකට කියනවා ජාති. ඊළඟට කියනවා ජාතිපි දුක්ඛ. ඒ නිසා දුක හට ගන්න. හරි? ඒ ඉපදීම නිසා දුක හට ගන්න. ඊළඟට තව පැත්තකින් අපි අහලා තියෙනවා පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා නේද? සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. ඒ එහෙමත් අහලා තියෙනවා. පංච උපාදාන ස්කන්ධය තමයි කෙටියෙන් කියනවනම් දුක. නේද? එතකොට තව පැත්තකින් කියනවා ස්කන්ධයන්ගේ පහළ වීම කන්දානම් පාතු බව ජාති. එතකොට ජාති දුකයි යන්න ගැලපෙනව නේ? ජාතිපි දුක්ඛ. ස්කන්ධ පහ පහළ වුණා නම් ඔන්න දුක පහළ වෙනවා. එතකොට ජාතිය කියන්නේ දුක. තව විදිහකට ගත්තොත් ජාතිපි දුක්ඛ. ඇයි දුක කියන්නේ පංච උපාදාන ස්කන්ධේ? පංච උපාදාන ස්කන්ධය පෙර නොතිබීම කොහේ හරි පහළ වුණොත් හටගත්තොත් ඒකට කියනවා ජාති. ස්කන්ධයන්ගේ කන්දානම් පාතු බව කියන්නේ ජාති නේද? ඒක ජාතිපි දුක්ඛ. දැන් හොයාගන්න ඕන කොහෙද ඔය ඉපදීම තියෙන්නේ? ජාතිය තියෙන්නේ. කොයි වෙලාවේද ඔය පහ හටගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. කොයි වෙලාවේද ආයතන හටගන්නේ? ඇහැක් හටගන්නේ කොයි වෙලාවේද? කනක් හටගන්නේ කොයි වෙලාවේද? නාසය, දිව, කය, මන. ওই ටික හටගන්නේ කොයි වෙලාවේද? හටගන්න මොහොතට කියනවා ඉපදුණා නැත්නම් ජාති. නේද? දැන් අපිට නිකන් හිතෙන්නේ ওই ටික පහළ වෙන්නේ අර මෞකුසෙන් උපදිනකොට විතරයි කියලා.
සංසාරයේ අනේක ಜಾති සංසාර අනේක වාරයක් ඉපදිලා තියෙනවා. එතකොට ඒ ඉපදුන ටික ඔක්කොම තියනවද එහෙමම? ඒවා මොකද වෙන්නේ? හට ගන්න ඒවට මොකද වෙන්නේ? විනාශ වෙනවා නේද? එතකොට අනේක ಜಾති කියන්නේ අනේක වාරයක් උපදිනවා මේ සංසාරේ. උපදිනවා විතරක් නෙමෙයි උපදින ටික නිරුද්ධ වෙනවා. නැත්තම් හරි කරදරයක් වෙන්නේ නේද? උපදින ටික විනාශ වෙන්නේ නැතුව තිබුණොත් එහෙම. ඈ? අනේක වාරයක් උපදිනවා. ඒ ඔක්කොම හිටියොත් එහෙම. ඒ උපදිනවා විතරක් නෙමෙයි. උපදින ටික නැති වෙනවා නේද? ඒකට උපාද වය කියලා දෙකක් තියෙනවා. ඒක තමයි මරණය. උපදිනවා විතර නෙමෙයි මැරෙන. ඈ? දැන් හරියට උපදින එකක් දුකයිලු මැරෙන එකක් දුකයි. හරි නෑ ওই දෙකෙන් එකයි නේ දුක වෙන්න ඕනේ. ඈ? නේද? දුක කියන එක ඉපදුනහම නේද දුක වෙන්න ඕනේ. මැරුණාමත් දුකයි නැති වුණාමත් දුකයි. ඉපදිච්චාම ගහන්නේ නැහැ නේද අනිච්චාවත සංඛාරා කියන්නේ. ඊට පස්සේ බර්ත්ඩේ පාටි එකට යනකොට ගහන්න ඕන බැනර් එකක්. උපාද වය ධම්මිනු අනිච්චාවත සංඛාර. මේ සංඛාරණී මල ගෙදර විතරයි. ඔව් දුක අනිච්චාව සංඛාර. ඒක මල ගෙදර විතරයි උපදිනකොට නෑ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන ජාතිපි දුක්ඛ. ඒකට ජාති කියන්නේ ජාති සංජාති ඔක්කාන්ති අමනත් අබිනිබ්බන්ති කන්දානං පාතු බාවෝ ආයතනානං පටිලාබෝ අයං මුච්චති ජාති. මොන ජාතිය කියන්නේ මෙන්න මේකයි කියලා කියනවා. ඒකේ අපිට තේරුම් ගන්න පහසු ටික තමයි ආයතනානං පටිලාබෝ. ආයතනයන්ගේ 15. ඒ කියන්නේ ආයතන කියේම නාද ඇස කන නාසය දිව ශරීරය මන. ওই ටික කොහේ හරි හටගත්තා නම් ඔකට කියනවා ජාති. ඊළඟට කන්දානම් පාතු බාවු ස්කන්ධයන්ගේ 15. ස්කන්ධ කිව්වේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই ටික කොහේ හරි 15 වුණා නම් ඔන්න ජාති. නේද? ඒකට ඒ දැන් ජාතිය තේරුම් ගන්න ඕන. නැත්නම් ජාති පිටුක්කා තේරුම් ගන්න බෑ. ජාති කියන්නේ ඔන්න ඔය ටිකේ හට ගැනීම. මරණය කියන්නේ ඔය ටික නැති වෙන එක. 15 වෙන එකට උපදීම කියනවා නැති වෙන එකට මරණය කියන හටගත්තු ටික මැරිලා යන. නේද? නැති වෙන ස්වභාවය. හට ගැනීම විතරක් ඉතුරු වෙන්නේ නැහැ මරණය නැතුව. හට ගන්න එක තිබුණොත් එහෙම තියන්න තැනකුත් නැති වෙනවා. ඒක හට ගන්න තීරම එහෙමම නිරුද්ධ වෙනවා. උපාද වය. අපි හොයන්න ඕනේ ජාතිපි දුක්ඛා. දැන් අපිට උපදින මොහොතට යන්න බෑනේ ජාතිපි දුක තේරුම් ගන්න. ඉපදුන හැටි දැන් මතක නැහැ. එතකොට ඒ අත්දකින්න බැරි දුකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. තේරුම් ගන්න බැරි දුකක් නෙමෙයි. මැරෙන එක තාම ඇවිල්ලා නැහැ. ඉතින් මැරෙනකන් ඉන්න බෑ තේරුම් ගන්න. මරණම් කි දුක්ඛා කියන. සම්මත මරණයනකන් ඉඳලා හරියන්නේ නැහැ නිවන් දකින්න නේද? එතකොට මරුණට පස්සේ කවුද නිවන් දකින්නේ? ඈ ජීවත් වෙද්දි තමයි අවබෝධ කරනවා නම් අවබෝධ කරන්නේ. එතකොට තේරුම් ගන්න අර ඒ මව් කුසකින් ඉපදීමවත් සම්මත මරණයවත් නෙවෙයි එතන අදහස් කරන්නේ ඊට ගැඹුරු දෙයක් තියෙනවා. ම්? අපි තේරුම් ගන්න ඕන ස්කන්ධයන්ගේ පහළ වීමට ජාති කියනවා. ආයතනයන්ගේ පහළ වීමට ජාති කියනවා. මොව නැති වෙලා යන එක මරණ. නේද? එතකොට කොයි වෙලාවේද ස්කන්ධ පහළ වෙන්නේ? නැත්නම් කොයි වෙලාවේද ආයතන පහළ වෙන්නේ? ආයි හිතෙනවා උපදිනකොට නේද? දැන් තේරුම් ගන්න ඕන ඇහැක් පහළ වෙන්නේ දකින මොහොතේදී. දැකීම කරනකොට තමයි ඇහැ හටගන්නේ. ඇහැක් තියනවාද කියලා කොහොමද දැනගත්තේ? තේරුම් ගන්න ඕන පේන නිසායි ඇහැක් තියනවා කියලා දැන. කණක් තියෙනවා කියලා දන්නේ කොහමද? ඇහෙන හින්දා. ඇහෙන්නේ නැත්නම් කණක් තියෙනවා කියන එකට තේරුමක් තියෙනවද? ඈ? එතකොට කණක් තියෙනවා කියලා තේරුමක් නැහැ. බෝනික් එක කණක් තියෙනවා. අයන්නේ මේ වගේ කතාවක්. ඒක තේරුමක් නැහැ නේද? බෝනික් එකේ කණක් තියෙනවා කියන එක ඒක අර්ථයෙන් කණක් නෙවෙයි. නේද? කන වගේ ස්වභාවයක් වුණාට කනක් නෙමෙයි. කන නම් ඇහෙන්නේ නේද? ඇසීම සිදු වෙන්නේ නැත්නම් ඒකට කන කියන එක තේරුමක් නැහැ. පෙනීම සිදු වෙන්නේ නැත්නම් ඇසක් තියෙනවා කියන එක බොරුවක්. නේද? වචනයක් විතරයි. පෙනීම සිද්ධ වෙනවා නම් විතරයි ඇහක්. ඒ වගේ ගන්ධ සුවඳක් ආග්‍රහණය කරනවා නම් විතරයි නාසයක් කියන එකට අර්ථයක් තියෙන්නේ, තේරුමක් තියෙන්නේ. නේද? රසක් දැනෙනවා නම් විතරයි දිවක් තියනවා කියන්න පුළුවන්. රස දැනෙන්නේ නැත්නම් දිව තියනවා කියවට වැඩක් නැහැ. නේද? ස්පර්ශයක් දැනෙනවා නම් විතරයි කය කාය ආයතනයක් තියනවා කියන්නේ. නේද? රස්නේ සීතල හරි හුළඟ හරි ඔය දැනෙන්න ඕන නේද? මැස්සෙක් වැහුවා කියලා දැනගන්නේ කොහමද? එළවන්න කලින් දැනගත්තනේ නේද? කොහොමද දැනගත්තේ? කාය ස්පර්ශය. හරි? ඒ දැනීම ආවේ කාය ස්පර්ශයෙන්. නේද? ඔව්. ඒක අපි ඒ ආයතන ටික තියෙනවා කියලා දැනගන්නේ ඒ ක්‍රියාවෙන් නේද? ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැත්තම් ඇසීම දැකීම නේද? ගන්ධ සුවඳ දැනීම රස දැනීම ස්පර්ශ දැනීම ඕවා වෙන්නේ නැත්තම් ඒ ආයතන තියෙනවා කියන එකට තේරුමක් නැහැ. ආයතන හටගෙන නැහැ තව විදිහට කිව්වොත්. එතකොට ආයතනයක් හටගන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට. ක්‍රියාව සිද්ධ නොවනකොට ආයතනේ හටගෙන නැහැ. නේද? දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් හටගෙන නැහැ. ඇසීම සිද්ධ වෙන්නේ නැත්නම් කනක් හටගෙන නැහැ. පැහැදිලිද මේ කියන කතාව? ඕක හරියට තේරුම් ගන්න. ඈ? ගන්ධ සුගඳ දැනෙන්නේ නැත්නම් නාසයක් හටගෙන නැහැ. රස දැනෙන්නේ නැත්නම් දිවක් හටගෙන නැහැ. ඈ? දැන් මේ මල සිරු රකත් ඕවා තියෙනවා. ඒ වුණාට ඒවා හටගන්න නැහැ. මොකද මේ ක්‍රියාව වෙන්නේ? සමහර විට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කාලයක් ගිහිල්ලා අඳුරගන්නේ නේද? කොහමද අඳුරගන්නේ? අඳුරගන්නේ කොහොමද? පේන්නේ නැහැ, හරි ඇහෙන්නේ නැහැ, හරි කියලා. ප්‍රතිචාරයක් නැහැ. නේද? කනට කරලා හූවක් කිව්වත් ප්‍රතිචාරයක් නැහැ. එතකොට එතකොට කණ ඇහෙන්නේ නැහැ. කණ ඇහෙන්නේ නැහැ කියන්නේ කණක් ඉපදිලා නැහැ. කණක් හටගෙන නැහැ. හරි. අපි ඉතින් ඔක අනිත් පැත්තට කියන්නේ මේ කණේ දෝෂයක් කියලා. ඒ උනාට ඇහෙන කණක් ඉපදිලා නැහැ. නේද? ඒ ක්‍රියාව සිද්ධ වෙනවා නම් ඒක තියෙනවා. ක්‍රියාව සිද්ධ වෙන්නේ නැත්තම් නෑ. දැන් පේන්නේ නැත්තම් කියන්න තියෙන්නේ ඇහක් හටගෙන නැහැ කියන එක. නේද? පෙනීම සිද්ධ වෙනවා නම් ඇහක් හටගෙන. පෙනීම සිද්ධ වෙන්නේ නැත්තම් ඇහක් නැහැ. නේද? ඇහක් තියෙනවා කිව්වට වැඩක් නැහැ නේ. පේන්නේ නැත්තම්. ඒක හරියට බෝනික්කගේ ඇහක් තියෙනවා. ඒකේ තේරුමක් නැහැ නේ. අපි නිකන් අර වචන ගොඩක් කියනවා මිසක්. නේද? ඒ කියන්නේ අර්ථයෙන් කියන්නේ දැකීම කරන ඉන්ද්‍රිය කියන අර්ථෙන් ඇහක් පහළ වෙලා නැහැ. නේද? දැකීම කරන එකටනේ අපි ඇහැ කියන්නේ. නේද? එතකොට දැන් ඔන්න ඇහැ තියනවාද කියලා අපි දැනගෙන තියෙන්නේ ඇහක් පේන නිසාද නැත්නම් අපට පේන නිසාද? රූපයක් පේන නිසාද ඇහක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ ඇහක් පේන නිසාද? පේනවද ප්‍රශ්නේ? Tamanṭa ඇහක් පේන නිසාද මේ ඇහක් තියෙනවා කියලා දැනගන්නේ රූපයක් පේන නිසාද? يعني එළියේ තියෙන මොකක් හරි පේන නිසාද ඇහක් තියෙනවා කියලා දන්නේ? එහෙම නැත්නම් Tamange ඇහම Tamanṭa පේන නිසාද? Tamange ඇහ පේනවද Tamanṭa? ඔය ඇහෙන් ඔය ඇහ දකින්න පුළුවන්ද? ඈ? කණ්ණාඩියෙන් දකින්නේ මේ ඇහෙනි මේ කණ්ණාඩිය හදන එක. එහෙනම් ෆොටෝ එකකිනුත් පුළුවන් නේද? චිත්‍රයකිනුත් පුළුවන් නේද? ඈ? කාට හරි චිත්‍රයක් අඳින්න කියලා අන්න මාමගේ ඇහ කියනවා. එතකොට ඒක තියෙන්නේ චිත්‍රේ කොළේ. හරිද ඒ කතාව? ආ එතකොට ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? බාහිර රූප පේන හින්දා. ඇහක් පේන හින්දා නෙවෙයි. කවදාවත් දැකලා තියෙනවද ඇහැ? Tamange ඇහැ. ඈ? කණ්ණාඩිය දකින්නේ Tamange ඇහැ නෙමෙයි, එළියේ තියෙන එක. කණ්ණාඩියේ ඒ රූපය නේ. ඒක නිකන් අර ෆොටෝ එකක් දිහා චිත්‍රයක් දිහා බැලුවා වගේ. නේද? ඒ තමන්ගේ හැද දැකලා තියෙනවා. මං අහන්නේ තමන්ගේ හැද දකින්න පුළුවන්. බෑ. අනේ බුදුහාමුදුරු පැහැදිලි කරන චක්කුම් බික්කවේ අනිදස්සන. ඇහැ කියන එක දකින්න බෑ අනිදස්සනයි. දර්ශනය වෙන දෙයක් නෙවෙයි. සෝතම් බික්කවේ අනිදස්සන. කන කියන එකත් දකින්න බෑ. අපි හිතන් ඉන්නේ නම් දැකලා තියෙනවා කියලා නේ. ඇහැ දකින්නත් බෑ, කන දකින්නත් බෑ, නාසය දකින්නත් බෑ, දිව දකින්නත් බෑ, කය දකින්නත් බෑ. මේ කියන්නේ ආයතන. ඈ? දැක්කා කියලා හිතන කනට ඇහෙන්නේ නැහැ. මම තමන් හිතන් ඉන්නවනේ නෑ නෑ මං කන දැකලා තියෙනවා. කන නම් දකින්න බෑ ඔය ඇහෙන්. පුළුවන්ද කන පේනද ඇහැට? තමන්ගේ කන. මනසත් එහෙම තමයි. මනස කොහොමත් පේන්නේ නැහැ. ඇහැට පේනවද කාගේ හරි මනසක්වත් අඩු ගන්න. පේන්නේ නැත්තම් කොහොමත් දකින්න බෑ. අපි මේ පේනවා කියලා හිතන ටික ඉස්සෙල්ලා හොයාගන්නකො. අපි හිතන්නේ ඇහැ දකින්න පුළුවන් නේද? කන දකින්න පුළුවන්. නාසය දකින්න පුළුවන්. දිව දකින්න පුළුවන්. කය දකින්න පුළුවන් කියලානේ. හරිද? එහෙම හිතුවට නුවණින් බලනකොට අන ධර්මයට අනුව බලනකොට බුදුහාමුදුරෝ පෙන්නනවා චක්කුම් බික්කවේ අනිදස්සනං. මහණෙනි මේ ඇහැ දකින්න බෑ, කන දකින්න බෑ, නාසය දකින්න බෑ, දිව දකින්න බෑ, කය දකින්න බෑ. අපි හිතන් ඉන්නේ පුළුවන් කියලා. දැන් කන දන්නවා කියන කන අල්ලලා බලන්න. කණෙන් මොකද්ද කරන්නේ? ඇහෙනවද දැනෙනවද? දැනෙනවා. කණෙන් කරන්නේ
අය හිතාගෙන ඉන්න කන ඇල්ලුවොත් ඇහෙනවද දැනෙනවද? දැනෙනවා. දැනීම ඇති කරන්නේ කනෙන්ද කාය ආයතනෙන්ද? සෝත ආයතනෙන්ද කාය ආයතනෙන්ද? කාය ආයතනෙන්. එතකොට අල්ලලා තියෙන්නේ කාය ආයතනෙ, කන නෙවෙයි. සෝත ආයතනයෙන් තියෙන්නේ. නේද? දිව අල්ලලා බලන්න. දැනෙනවද? ඒ කියන්නේ රස දැනෙනවද? ස්පර්ශයක් දැනෙනවද? ස්පර්ශයක්. එතකොට ඔය අල්ලලා තියෙන කාය ආයතනේ නිසා ජීව ආයතනේ නෙවෙයි. දිව නෙවෙයි. ඈ? ඇහෙත් එහෙමයි ඔය පොඩ්ඩක් ඈ ඇඟිල්ලෙන් ඇනලා බැලුවොත් එහෙම පෙනෙයිද රිදෙයිද? රිදෙනවා නම් හටගෙන තියෙන්නේ ඇහෙද කයද? කාය ආයතන. කාය ආයතන. පෙනීම නම් හටගත්තේ නැහැ. නේද? එතකොට ඇහැ කවදාවත් අහුවෙන්නේ නැහැ. හරි. ද පේනවද? වෙන ආයතනයකට අහුවෙන්නේ නැහැ ඕක. ඒ ආයතනයට අහුවෙන්නේ නැහැ. ඒකයි දර්ශනය වෙන්නේ නැහැ කියන්නේ අනිදස්සන. ඒක අපි හිතා ගන්නවා විතර. නැතුව කවදාවත් අත්දකින්න බෑ. වෙන ඇහෙන් කරන ක්‍රියාව නිසා ඇහක් තියෙනවා කියලා හිතා ගන්නවා මිස. දැන් දොස්තර කෙනෙක් වුණත් ඇහ චෙක් කරන්න ගියාම මොකද කරන්නේ? ඇහ තියෙනවද කියලා බලනවද නැත්නම් පේනවද කියලා ටෙස්ට් කරනවද? පෙනීම සිද්ධ වෙනවද කියලා නේද බලන්නේ? යන්නේ ඇහැට බෙහෙත් ගන්න. දොස්තර මොකද කරන්නේ? පේනවද බලන්න. ඔව් බෝඩ් එක හොල්ලා කියවන්නේ නේද? මේ දොස්තර ඇහැ නෙමෙයි බලන්නේ. පේනවද කියලා. කන චෙක් කරන්න ගියත් ඕකම තමයි කරන්නේ. අර එක එක සද්ද කර කර ළඟින් තියෙනවා. නේද? අර එක එක ඒවා කම්පැනි කර කර ළඟින් තියෙනවා. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද කියලා අහනවා නේද? ඒවල දොස්තරටවත් බෑ කන හොයාගන්න. කන තියෙනවද කියලා දැනගන්නේ ඇහෙනවා. ඇහැ තියෙනවද කියලා දැනගන්නේ පේනවනะ. ඒතර ඔය සිද්ධිය වෙන්නේ නැත්තම් එහෙම ඇහෙත් නැහැ කනත් නැහැ. දැන් ඕක නුවණින් හිතන්න. දැන් අපි මේ හිතාගෙන ඉන්න එක නෙවෙයි ඇත්තටම මේ ආයතනෙ කියන්නේ. මේ මෙච්චර කල් හිතාගෙන හිටිය ඇහැ නෙමෙයි ඇහැ. ඒක හරියට අර බෝඩ් එකේ ඇහැකට ඇහැක් කියලා හිතාගත්තා වගේ වැඩක් අපි කරලා තියෙනවා. නේද? බෝනික් එකේ කනකට කන කියලා හිතාගත්තා වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. ඔව් නාසයත් එහෙමයි. අපි හිතන් ඉන්න නාසය දැන් නාසයක් අඳින්න කිව්වොත් එහෙම අඳිනවා. ඕය ඇඳපු ටිකට මේ ගඳ සුවඳ නම් බලන්න බෑ. ඒ කාය ආයතනේ කොටසක් කිව්වනම් තා කමන්නේ නේ. වැල්ලුවොත් දැනෙන්නේ ස්පර්ශයන්නේ ගඳ සුගඳක් නෙවෙයි. නේද? දැන් පේනවද අපි මේ මේ මුලාවකින් තියෙන විශ්වාසක ඉන්නේ කියලා? ඇත්ත දැනගෙන නෙවෙයි. ඉතින් බුදුහාමුදුරුව පෙන්නනවා මේ නිවන් දකින්න ඕන නම් ආයතන පිරිසිඳ දකින්න. ආයතන කියන්නේ මොනවද කියලා හරියටම අඳුරගන්න. දකින්න. අපි හිතාගෙන ඉන්න එක අපි දන්නවා කියලා හිතන් හිටියට හරියන්නේ නැහැ. මං ඇහ දන්නවා, මං කන දන්නවා කියලා හිතන් හිටියට හරියන්නේ නැහැ. ඒව නිකන් අර බෝනික්කගේ ඇහ කන වගේ තමයි. නේද? මේක නුවණින් හොයන්න කියනවා. පිරිසිඳ දකින්න. එතකොට අපිට පිරිසිඳ දකින්නකොට වෙන්නේ ඇහ තියෙනවා කියලා අපි දැනගෙන තියෙන්නේ දකින්න හින්දා. දකින්නේ ඇහක් නෙමෙයි. බාහිර රූප නේද? පේන සිද්ධිය නිසා තමයි ඇහක් තියෙනවා කියලා දන්නේ. ඇහෙන සිද්ධිය නිසා තමයි කනක් තියෙනවා කියලා දන්නේ. නේද? ඇසීම වෙනවා නම් අපි කියනවා කනෙන් තමයි අහලා තියෙන්නේ. කන කොහේ තියෙනවද දන්නේ නැහැ. ඒ කන දකින්න බෑ. අහුවෙන්නේ නැහැ. අනිත් ආයතන වලට අහුවෙන්නේ නැහැ ඒක.
නේද? පරි වේලාවත් ආයතනයකට අහු වුණා නම් දැන් ડોක්ටර්ට බලන්න ඕනේ නැහැ පේනවද කියලා. කෙලින්ම ඇහැ. ඇහැ හොඳද කියලා කියන්න පුළුවන් නේද? කන හොඳද කියලා කන වෙනම වෙන් කරලා බලන්න පුළුවන් නේද? ආය සද්ද දිදි ඉන්න ඕනේ නැහැ ඇහෙනවද? එහෙම කරන්න බෑ. මොකද මේ ආයතන අනිදස්සන. තේරෙනවද? ඊළඟට අපි තව කතාවක් අහලා තියෙනවා. මේවා සංකත ධර්මද අසංකත ධර්මද? ඇහැ කන නාසය දිව ශරීර සංකතයි. සංකතයි කියන්නේ මොකද්ද? සකස් වෙලා. ඊයේ කතා කළා නේද සංකත කියන්නේ මොකද්ද කියලා? නැද්ද? සංකත කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න සංකත දේවල් පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒ ප්‍රත්‍යයන් නිසාමයි හටගෙන තියෙන්නේ. ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ දේ පිහිටන්නේ නැහැ. ඔක හරියට දැන් තේරුම් ගන්න අර වතුරේ ඇති වෙන ඡායාවක් වගේ. දැන් වතුරේ එක එක ඒවයි ඡායා ඇති වෙනවනේ නේද? ගස් වල වටේ තියෙන හඳේ ඡායාව වෙන්න පුළුවන් නේද? දැන් ඒ හටගත්තු ඡායාව වගේ තමයි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. මොකද අපිට ඒ හේතුන්ගෙන් තොරව අරක වෙන් කරලා ගන්න බැහැ. දැන් වතුරේ ගහක් පේනකොට ඔය ගහ වෙන් කරලා අරන් වතුර නැතුව අපිට ගහ ගැන කතා කරන්න පුළුවන්ද? නේ ගහ අල්ලන්න ගියොත් ගහ දාහු වෙන්නේ වතු. ගහ අල්ලන්නවත් බෑ. ඇයි? ගහ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒක පෙන්නුම් කරන්න විද්‍යමාන වෙන්න හේතුන් ටික යෙදිලා හින්දා එහෙම තේනවා. හරි. ඒකට ඔන්න පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන්නේ ඔන්න ඔය වගේ දේ. හේතු නිසා හටගත්තු ඵලයක් කියන්නේ හේතුන් නැතුව අපිට ඵලය ගැන කතා කරන්න බෑ. හේතුන්ගෙන් තොරව ඵලය පිහිටන්නේ නැහැ. තේරෙනවද? දැන් වතුරේ ඇති වෙන ඡායාව වතුර නැත්තම් පිහිටන්නේ නැහැ. එහෙම පෙන්නුම් කරන්නේ නැහැ. තව හේතු තියෙනවා. දැන් වතුර එක හේතුවක් නේද? ඒ වගේ තව ඡායාව ඇති වෙන්න හේතු ගත්තොත් ඒ හේතුව නැත්තම් ඒක පිහිටන්නේ නැහැ. ඒක ගැන කතා කරන්න බෑ. ඔන්න ඔය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒවට කියනවා සංකත ධර්ම. හේතුන්ගෙන් තොරව අපිට ඵලය වෙන් කරලා ගන්න බෑ. මොකද ඒවා වෙනම පවතින්නේ නැහැ. හේතු ප්‍රත්‍යයන් නිසාමයි පවතින්නේ. හරි? ඔකට කියනවා පටිච්ච සමුප්පන්න බව කියලා. මොකද සමුප්පන්නයි. එකෙන් උපන්න කියන්නේ මොකද්ද? උපදිනවා නේද? ඒකට සමුප්පන්න කියන්නේ ඒ පටිච්ච වුණ හේතු නිසාමයි එහෙම පෙන්වුම් කරන්නේ. විද්‍යමාන වෙන්නේ. හරි? පටිච්ච සමුප්පන්න. හේතුන් නැති වුණොත් උපන්න කතාවක් නැහැ. හේතුන් නිසාමයි ඵලය තියෙන්නේ. පටිච්ච සමුප්පන්න. ඒකට ඕක ඒ පටිච්ච සමුප්පන්න බව තව විදිහකට විස්තර කරනවා. දැන් හේතුඵල දෙක වෙන්කොලොත් ඉමස්මින් සති. ඉමස්මින් කියන්නේ හේතු ටික. හේතු ටික තියනවා නම් ඉමස්මින් සති. ඉදං හෝති. ඉදං කියන්නේ ඵලය. ඵලය තියෙනවා. හේතු ටික තියනවා නම් ඵලය තියෙනවා. ඔය පටිච්ච සමුප්පන්න බව විස්තර කරන හැටි. හේතු ටික තියනවා නම් ඵලය තියෙනවා. හේතු හටගත්තොත් ඵලයත් හටගෙන. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජ. හරි? හේතු නැත්තම් ඉමස්මින් අසති. ඉස්සෙල්ලා කිව්වේ සති කියලා තියනවා කියන එක. ඒකට මේක නැත්තම් ඉමස්මින් අසති. ඉදං න හෝති. සතිනං හෝති කියලා කිව්වේ. අසතිනං මේ පැත්ත නැත්තම්
න හෝති. මේ පැත්තත් නෑ. එනම් හේතු නැත්තම් ඵලය නෑ, විද්‍යමාන වෙන්නේ නෑ. තේරෙනවද? අර වතුරේ ඡායාව ගත්තාම ওই ටික ගැලපෙනව නේද? හේතු ටික තියෙනකොට ඡායාව තියෙනවා නේද? හේතු යෙදෙන්නේ නැත්තම් ඡායාව නෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති, මේ දෙය නැත්තම් ඉදං න හෝති. නෑ. හරි. මේ දෙය නැත්තම් මේ දෙය ඉමස්ස නිරුද්ධ. මේක නැති වුණොත් එහෙම මේ පැත්තත් නැහැ. ඉදං නහෝති. දැන් අර ඡායාව ඇති වෙන එක හේතුවක් හරි නැති වුණොත් එහෙම ඡායාව පිහිටන්නේ නැහැ. තේරෙනවද? ඔන්න ඔය ධර්මතාවයට කියනවා පටිච්චසමුප්පන්න ධර්මතාවය කියලා. ඒක හේතුඵල වාදය කියන්නේ ඕකයි මේ. බුදු දහමේ පෙන්වන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දකිනකොට ඔන්න දෘෂ්ටි දෙකකට වැටෙන්නේ නැහැ කියනවා. මොනවාද දෘෂ්ටි දෙක? දැන් කෙනෙක් හටගන්න ස්වභාවය දකින හින්දා ඒක තියෙනවා කියන දෘෂ්ටියකට එනවා. ඇත කියන දෘෂ්ටි. ඊළඟට මේක නැති වෙනවා කියලා දකිනකොට නැහැයි කියන දෘෂ්ටියට යනවා. නැති වුණාට පස්සේ නෑනේ නේද? ඒ හින්දා මොකුත් නෑ කියන දෘෂ්ටියකට යනවා. ඒකත් දෘෂ්ටිය. තථාගතයෝ ඔය දෘෂ්ටි දෙකටම නොවැටි පටිච්ච සමුප්පන්න ධර්මතාවය දේශනා කරනවා. හරි. ඔය උභය අන්තයටම අන්ත දෙකටම නොවැටෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවය දේශනා කරනවා. පටිච්ච සමුප්පාදේ දකිනකොට ඇත කියන තියනවා කියන දෘෂ්ටියට යන්නෙත් නැහැ. නැහැයි කියන දෘෂ්ටියට යන්නෙත් නැහැ. හරි. දැන් ඔන්න පටිච්ච සමුප්පන්නේ වට දාලා. දැන් මම කියන එක පටිච්ච සමුප්පන්න නම් මම කියන එක පටිච්ච සමුප්පන්න නම් ඈ මම ඉන්න පුළුවන්ද? තියනවා කිව්වොත් වැරදි. ඒක දෘෂ්ටියක්. පටිච්ච සමුප්පන්න නෙවෙයි. නේද? පටිච්ච සමුප්පන්න වාදී ඇත කියන එකට අහු වෙන්නේ නැහැ. මම ඉන්නවා කිව්වොත් එතකොට පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. මම නැහැ කිව්වොත් ඒත් පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. හරි? ඉන්නවා කිව්වත් දෘෂ්ටියක්, නැහැ කිව්වත් දෘෂ්ටියක්. දෘෂ්ටි දෙකෙන් මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පන්න බව දකින්න කෙනාට. දැන් ඔන්න ඒක දාලා බලන්න. දැන් වතුරේ ඇති වෙන ඡායාවට. හරි? වතුරේ අපි හිතමු හඳේ ඡායාව ඇති වෙලා තියෙනවා කියලා. හරි? දැන් අපි කියන අන්න හඳ කියලා කියනවා නේද? දැන් එහෙම කියනකොට අපි හඳ තියෙනවා කිව්වොත් එහෙම හරිද? ඒ කියන්නේ හඳ මේ පවතිනවා. එතන හඳ පවතිනවා කිව්වොත් හරිද? නැහැ. මොකද මේ හේතු ටික යෙදිලා තියෙන කොටයි හඳ පේන්නේ. දැන් හදිස්සියේ එතන වතුර ටික හිඳුනොත් එහෙම හඳක් පේයිද? ඈ? එතකොට තියෙනවා කියන්න බෑ නේද? ඈ? එහෙම නැත්නම් ඒක අල්ලලා බලන්න ගියොත් හඳක් අහුවෙයිද? බැ අල්ලන්න බැයි නෑ. ඉතින් තියනවා කියන එක හරිද එතකොට? නෑ. ඒක හරියට අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ නේද? දෘෂ්ටියකට යන. ඒ කියන්නේ නিত্য කළොත්, ස්ථිර කළොත් එහෙමම තියෙන නිසාමයි මේ පේන්නේ කියලා හිතුවොත් එහෙම දෘෂ්ටිගත වීම. නේද? දැන් අපි ඒක අල්ලලා බලලා නෑ කිව්වොත් එහෙම නෑ කියන එකත් ඒක හරියටම සම්පූර්ණද? නැත්තම් පේන්නේ කොහොමද? නැත්තම් පේන්න විදිහක් නෑ නේද? පේන ස්වභාවයක් තියෙනවා. පෙන්වුම් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට නැහැම කිව්වොත්, ඒ කියන්නේ මුකුත් නෑ කිව්වොත් ඒකත් වැරදි. ඒකත් දෘෂ්ටි. නේද? දැන් ওই දෘෂ්ටි දෙකට වැටෙන්නේ නැතුව කොහොමද ඔක පැහැදිලි කරන්නේ?
මෙන්න මේ හේතු ටික යෙදිලා තියෙන හින්දා පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ඒක පටිච්ච සමුප්පන්න. එතන හඳ තියෙන එක ඒතකොට පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියලා දකින්නවා. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ එහෙම පෙන්නුම් කරන්න හේතු ටික යෙදුනහම පෙන්නුම් කරනවා. හේතු ටික යෙදෙන්නේ නැත්තම් පෙන්නුම් කරන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධයි කියලා. ඒ කියන්නේ හටගෙන නැහැ නිරෝධ. හේතු ටික තියනවා නම් තියනවා, හේතු ටික නැත්තම් ඒක කතා කරන්න බෑ නිරෝධයි. හරි. ඔන්න ඔය ධර්මතාවයට කියනවා පටිච්ච සමුප්පාදය. ඒකට කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මය දැක්කා. නේද? පටිච්ච සමුප්පාදය අවබෝධ කළොත් තමයි ධර්මය අවබෝධ කළාවේ. ඔන්න ඔය ධර්මතාවය. එතකොට පටිච්ච සමුප්පාදය අවබෝධ කළාද කියලා දැනගන්න එක විදිහක් තමයි ඇත කියන දෘෂ්ටියේ ඉන්නෙත් නැහැ. නැත කියන දෘෂ්ටියේ ඉන්නෙත් නැහැ. ඔබ පැහැදිලි කරනවා අර කච්චායන ගොත්තහාමුදුරන්ට. කච්චායන මේ සත්වයා මේ හටගන්න ස්වභාවය දැකලා ඇත කියන දෘෂ්ටියකට වැටෙනවා. විනාශ වෙන නැති වෙන ස්වභාවය දැකලා නැත කියන දෘෂ්ටියකට වැටෙනවා. ඔය දෙකම දෘෂ්ටි දෙකක්. තථාගතයෝ ඔය දෘෂ්ටි දෙකටම නොවැටි අනුපගම්ම කියලා කියනවා. දෘෂ්ටි දෙකටම නොවැටි පටිච්ච සමුප්පාද ධර්මයක් දේශනා කරනවා. ඊළඟට තව තැනක කියනවා කෙනෙක් පටිච්ච සමුප්පාද දැක්කනම් ධර්මය දැක්කා වෙනවා. ඈ ධර්මය දකින්න ඕන නම් පටිච්ච සමුප්පාද දකින්න. එහෙම කෙනා තමයි එතකොට මේ ලෝකෙන් එතෙර වෙන මාර්ගයට වැටෙන්නේ. ඔන්න ඔය ධර්මය අවබෝධ කරන කෙනා. ඈ පැහැදිලි නේද? ලෝකෙට අහු නොවෙන්නේ. එතකොට මේ ඔය පටිච්ච සමුප්පන්න ධර්මතාවලට කියන්නේ ඵල ටිකට කියනවා සංකත ධර්ම කියලාත් කියනවා. සංකත ධර්ම. හේතු නිසා මයි එහෙම සකස් වෙන්නේ. හේතු නැත්තම් සකස් වෙන්නේ නැහැ. ඈ සංකත ධර්ම. සංකත කියන එක පැහැදිලි නේද? ඒ සංකත කියන ධර්මයේ තව ලක්ෂණ තුනකුත් තියෙනවා. තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ඛණානි. අහන්නේ මේ ලක්ෂණ තුනක් තියෙනවා සංකත දේවල් වල. ඈ තීනිමානි කියන්නේ තුනක් තියෙනවා. තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත වූ දේවල් වල සංකත ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි උපාදෝ පඤ්ඤායති. ඉපදෙන ගතියක් ප්‍රකට වෙනවා. හටගන්න ස්වභාවයක් ප්‍රකට වෙනවා. වයෝ පඤ්ඤායති. විනාශ වෙන, මැරෙන, නැති වෙන ගතියක් ප්‍රකට වෙනවා. පඤ්ඤායති කියන්නේ නිකන් අපට දකින්න පුළුවන් වගේ නේද? පඤ්ඤායති. ඈ රූපදීන ගතියක් දකින්න පුළුවන්, නැති වෙන ගතියකුත් දකින්න පුළුවන්. තව කියනවා තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ කියන්නේ මොකක්ද? තිතස්ස අඤ්ඤතත්තං. තිතස්ස කියන්නේ කිති කියන්නේ පවතිනවා. තිතස්ස කියන්නේ ඒ පැවතීම තුල, පවතින කාලය තුල, හරි පැවතීම තුල කියන එක තමයි තිතස්ස කියන්නේ. පැවතීම තුල මොකද්ද පඤ්ඤා ඇති වෙන්නේ? අඤ්ඤ තත්තං. අඤ්ඤ තත්ත්ව වලට පත්වීම. ඕකට අපි වෙනස් වීම කියනවා. දැන් වෙනස් වීම කියන වචනේ හරිද කියලා බලන්න ඕන ඕකට. අඤ්ඤ තත්ත්වයකට පත්වෙන. අඤ්ඤ තත්ත්වය කියන්නේ තිබුණ තත්ත්වෙද? නෑ, වෙන තත්ත්වයක්. නේද? දැන් අපි වෙන තත්වයක් කියන්නේ ඔන්න දැන් මේක පේනකොට දැන් එක තත්වයක් නේද? ඈ දැන් අපි මේ ඇතුලේ තියෙන එකකම දැන් ඒ තත්වෙමද පේන්නේ? දැන් වෙන තත්වයක් නේද? දැන් පේන තත්වෙයි මේ පේන තත්වෙයි එකයිද? එතකොට අන්‍ය තත්වයක් නේද? එතකොට වර්ණ බුදුහාමුදුරුවෝ දේශනා කරන තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති.
මේ පැවතීම තුල අන්‍ය තත්ත්ව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ එක මොහොතක දකින තත්ත්වෙ නෙමෙයි තව මොහොතක වෙන තත්ත්වයක්. ඒකට කියන්නේ වෙනස් වුණා කියලාද? දැන් මේක වෙනස් වුණාද? මේක පේනකොට. ඈ? වෙනස් වෙනවා කියන්න බෑ නේද? අන්‍ය තත්වයක් පෙන්වුම් කළා. අපි හිතන්නේ තියෙන දේ වෙනස් වුණා කියලා. ඒ වුණාට වෙලා තියෙන්නේ අන්‍ය තත්වයක්. පවතින තත්වෙ නෙමෙයි අන්‍ය තත්වයක් නේද? එතකොට තිතස්ස කියන්නේ දැන් අපි පවතිනවා කියලා හිතීම තුල, පැවතීම තුල ප්‍රකට වෙන්නේ මොකද්ද? අන්‍ය තත්ත්ව ප්‍රකට වෙන්නේ. අපි කියනවා ඔකට වෙනස් වෙනවා කියලා. ඒ වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තිතස්ස අන්‍ය තත්ත්වං පඤ්ඤායති. අපි ලෝකෙට අයිති අය හිතන් ඉන්න මේ පවතින දේ වෙනස් වෙනවා කියලා. ධර්මයේ පෙන්නනවා ඒ පැවතීම කියන්නේ අන්‍ය තත්ත්වවලට පත්වීම. ඈ? අපි කියනවා වෙනස් වෙමින් පවතිනවා කියලා. දැන් වෙනස් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? කියන දෙයක් තියනවා ඒක වෙනස් නේද? අන්‍ය තත්ත්ව කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. මම දැන් එක තත්ත්වයක් දැర్శණය වුණා, තව වෙලාවකින් තව තත්ත්වයක් දැర్శණය වෙනවා. ඒතකොට තියෙන දෙයක් වෙනස් වුණාද නැත්නම් දැන් තිතස්ස කියන්නේ අපි ওই දෙයක් කියන දෙයට. අපි දෙයක් කියනවා නම් ඒකෙත් තියෙන්නේ අන්‍ය තත්ත්ව. ඒ කියන්නේ දෙයක් කියලා පණවන්න පුළුවන් කමක් නැහැ. අද ගැඹුරින් දකින්නකොට ඒ සංකත දේවල් වල ලක්ෂණය ඒකයි. දැන් සංකත අපි උදාහරණයක් ගත්තේ දැන් හඳේ ඡායාව පේනවා වතුරේ. නේද? දැන් අපි එක මොහොතක දකින හඳ අපි හිතනවා ඊළඟ මොහොතේ දකින්නේ ඒ හඳමයි කියලා. නේද? දැන් ඔය තියෙන වතුර නිකන් ගලනවා නම් එහෙම. දැන් එක මොහොතක දකින්න එකමද ඊළඟ මොහොතෙත් අපි දැකලා තියෙන්නේ. අර වතුර ටික එතන නැහැ නේ. මේක වේගෙන් ගලනවා නම් ඒ වුණාට අපිට වතුර ගලනවා පේන්නේ නැහැ, හඳ පේනවා. අපි කියන අර ඉස්සෙල්ලා දැකපු හඳමයි තාමත් තියෙන්නේ. ඈ? පැවැත්මක් දෙන්න. නේද? එතකොට ඔන්න දැන් සංකත දේවල් වල ලක්ෂණය මොකද්ද? ඒ තිතස්ස, ඒ පැවැත්ම දෙන කාලයක් අපි තියෙනවානේ. ඉස්සෙල්ලා තිබුණා, දැනුත් තියෙනවා කියන එකනේ පවතිනවා කියන්නේ. නේද? ඒ කාලය තුල මොකද මේක වෙලා තියෙන්නේ? අන්‍ය තත්ත්ව වලටපත් වෙලා. අන්‍ය තත්ත්ව ටික කලින් තත්ත්වේ නෙමෙයි දැන් දකින්නේ වෙන තත්ත්වයක්. එතකොට ඒක එකම දේ කියන්න පුළුවන්ද? බැ එකම දේ කිව්වොත් තමයි ඒ දේ වෙනස් වුණා කියන්නේ. තිබිච්ච දේ වෙනස් වුණා. තිබිච්ච දේ වෙනස් වුණා නෙමෙයි. මුලින් තිබුණ දේ නැති වුණා, අලුත් දෙයක් හටගෙන ඒක පෙනුණා. ඔව්. මේ මොහොතේ දකින්න දේ එක ස්වභාවයක්, තව මොහොතක දකින්න දේ තව ස්වභාවයක්. අන්‍ය තත්වයක්. අපිට ওই දෙක එක වගේ හින්දා අපි කියන අන්න අරකම වෙනස් වෙලා කියලා. ඔව් ටිකක් ගැඹුරුයි. පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඔන්න ඔය වගේ දැක්මක් එනවා. දැන් අපේ ශරීරය ගත්තාම පොඩි කාලේ තිබුණ ශරීරෙමද දැන් තියෙන්නේ? ඈ? අපි කියනවා වෙනස් වෙලා කියලා. දැන් එතකොට තිබුණ එකක් හරි තියෙනවද දැන්? එක සෛලයක්වත් තියෙනවද අඩු ගානේ? නැහැ. ඒ අන්‍ය තත්වයක් නම් තියෙනවා. ඒ වුණාට අපි හිතන්නේ මේ පොඩි කාලේ තිබුණේ එකමයි ශරීරය.
ඒ තිබුණ එක වෙනස් වෙලා. මොකද්ද ඔය තිබුණ එක කියන්නේ දෙය කියන්නේ? එයාට තමයි අපි මම කියන්නේ. ඒ මම තමයි වෙනස් වුණා කියන්නේ. නේද? ඇයි මම කියලා අපි සම්බන්ධ කරනවා. මීට කලින් තිබුණ தත්ත්වෙයි මේ தත්ත්වෙයි සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරන්නේ මගේ. අන්‍ය தත්ත්වය කියන එක දකින්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පව පැවැත්ම දුන්නට උතරක් තියෙන්නේ අන්‍ය தත්ත්ව, අන්‍ය தත්ත්ව. ඈ? ඔව් සම්බන්ධ කරන එකට අපි වචනයක් දෙනවා. ඕක ඉතින් මම කියන්න පුළුවන්, ආත්ම කියන්න පුළුවන්, තව මොකක් හරි කියන්න පුළුවන්. ඇත කියන කතාව නේද ඔය දාන්නේ? ඒක දෘෂ්ටියක් කියලා ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඇත කියන්නේ එක. ඇත කියන එක කඩන්න බලන්න විදිහක් කියනවා සංකත ලක්ෂණ. සංකත දේවල් වල ලක්ෂණය තමයි ඒ තිතස්ස පවතින කාලයක් තියෙනවා නම්, ඒ කියන්නේ අපිට හිතෙනවා නම් මෙච්චර කාලයක් තියෙනවා කියලා, ඒ කාලය තුල තියෙන අන්‍ය තත්ත්ං පඤ්ඤායති. මේ අන්‍ය තත්ත්ව කියලා ප්‍රකට කරගන්න පුළුවන්, දකින්න පුළුවන්. මේකේ හට ගැනීමක් දකින්න පුළුවන්, විනාශ වීමක් දකින්න පුළුවන්. ඒ කාලයක් දුන්නොත් ඕකෙත් තියෙන්නේ අන්‍ය තත්ත්ව කියලා පැහැදිලි කරගන්න පුළුවන්. අන්‍ය තත්ත්වම් පඤ්ඤායක. වෙනවද? හැබැයි ඕක නුවණින් දකින කෙනාට විතරයි ඒ දේ පුළුවන්. එහෙම නැත්නම් හිතන්නේ තියෙන දේ වෙනස් වෙනවා කියලා. වෙනස් වෙනවා කියපු ගමන් මතක තියාගන්න තියෙන දෙයක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වෙනවා කියනකොට අපි අදහස් දෙකක් එකට දානවා. එකක් තමයි පැවැත්මක්, දෙවෙනි එක තමයි ඒකේ දැන් තියෙන විදිහ වෙනස්. ඒකේ නැතුව මේ අලුත් තත්වයක් වෙනම ඉපදුනා නෙමේ, හේතු ප්‍රත්‍යයෙන් අලුත් තත්වයක් හටගත්තා නෙවේ. දැන් හේතු යෙදෙන හින්දා දැන් දෙයක් හටගත්තා කියන කතාව නෙවෙයි එතකොට නේද? දැන් පහනේ දැල්ල දිහා බලා ඉන්නකොටත් ඕක නේද කරේ කියන්නේ. අර හුලඟක් පොඩ්ඩක් එහෙම එහෙ වෙනකොට දැල්ල වෙනස් වෙනවා. එනකට නුවණින් බලන කෙනාට දැල්ලේ ඇත්ත තත්ත්වය මොකද්ද? ඉස්සෙල්ලා තෙල් ටිකක් පත්තු වුණා, ඒ පත්තු වෙන්න හේතු ටික යෙදුණ හින්දා. ඈ තෙලුයි තිරයි රස්නේ. යෙදුණ හින්දා පත්තු වුණා. දැන් මේ මොහොතේ අර තෙල් ටිකේ සම්බන්ධයක් නැහැ. අලුත් තෙල් ටික. තිරේ අලුත් කෑල්ල. රස්නේ ඒ තිබුණ රස්නේ මේ මොහොතේ රස. නේද? හේතු ටික ඔක්කොම හේතු නෙමෙයි, වෙනස් දේවල්. එතකොට දැන් පත්තු වෙන්නේ එතකොට අර කලින් දැල්ලට අයිති දෙයක්ද? නෑ. ඒනට අපි කියන්නේ අර දැල්ල වෙනස් වෙලා. එහෙනම් වෙනස් වෙලා කියනකොට අපි සම්බන්ධ කරනවා. දෙයක් කියලා දෙනවා. දැල්ල වෙනස් වෙනවා. අලුත් දැල්ලක් හටගත්තා නෙමෙයි මේ හේතු යෙදුන හින්දා. ඔව් වෙනස් වෙනවා කියන්නේ මොකද? වෙනස් වෙනවද නැත්නම් අලුතෙන් හටගන්නවද? අපිට ප්‍රකට වෙලා තියෙන්නේ හට ගැනීම. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. අපි ඒක අමතක කරලා තියෙන දේ. උපාදෝ වයෝ කියන එක අමතක කරමු. ඈ තියෙන දෙයක් කියන දැල්ලක් තියෙන. තියෙන දේ වෙනස් වෙනවා කියලා කියනවා. ඒකට තියෙන දේ වෙනස් වෙනවා නෙමෙයි තිතස්ස අඤ්‍යතත්තං කියන්නේ. ඒ අපිට හිතෙන තිතස්ස කියන තితి කියන එක තුල තියෙන්නේ මොකද්ද? අඤ්‍ය තත්ත්ව ගොඩක්. වනින් බලනකොට පේනවා මේ අන්‍ය තත්වය, මේ අන්‍ය තත්වය, මේ අන්‍ය තත්වය. ඒකත් ජාති. ඒ අන්‍ය තත්වය කඩගත්තා, ඒ අන්‍ය තත්වය නිරුද්ධ වුණා. තව තත්වයක් කඩගත්තා, ඒ තත්වය නිරුද්ධ වුණා. තව තත්වයක් කඩගත්තා, ඒ තත්වය නිරුද්ධ වුණා. එතකොට මේ ටිකේ සම්බන්ධයක් කියන්න විදිහක් නැහැ. නිට්ටය භාවයක් දෙන්න විදිහක් නැහැ. ඔකමයි කියන්නේ අනිත්‍ය දකින්නවා. නිත්‍ය භාවය දුන්නොත් තමයි ආ මේ දේ වෙනස් වෙලා කියන්නේ. අනිත්‍ය දකිනකොට ඔන්න උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤත සම්පඤ්ඤායති. ඒ කියන්නේ සංකත ලක්ෂණ ටික දකිනවා.
පටිච්ච සමුප්පන්න දේක තියෙන ලක්ෂණ ටික දකින්න. එතකොට ඇත යන දෘෂ්ටියට යන්නෙත් නැහැ, නැත යන දෘෂ්ටියට යන්නෙත් නැහැ. උපාද වය. හටගන්න නිරුද්ධ වෙන ස්වභාවය දකින්න. අපිට තව නමකුත් දෙනවා උදේවය ඥානය කියලා නේ. මොන පටිච්ච සමුප්පාදි දකින්නකොට එක එක ඥාන පහළ වෙනවා. මෙච්චර කල් හිටියේ තියෙන දේ වෙනස් වුණා කියන එක දැන් පේනවා. උදේවය හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්න හේතු යෙදෙනකොට හටගත්තා, හේතු නැති වෙනකොට නිරුද්ධයි.